මීළඟට ගරු මහාචාර්ය චරිතෙහි රත්නත්ව ඔබතුමාට මිනිත්තු 6ක කාලයක්.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ සාකච්ඡාව සඳහා කතා කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම සන්තෝෂයට පත් වෙනවා. ඔබට ස්තුතිවන්ත වෙන ඔබතුමාට ඒ සඳහා අවස්ථාව ලබා දීම ගැන. ඊයේ රඹුක්කන ප්‍රදේශයේ සිදුවෙච්ච ඒ ඉතාමත්ම කනගාටුදායක සිදුවීම සම්බන්ධව මම මගේ කනගාටුවත්, ඒ වගේම මේ මරණයට පත්වෙච්ච රුක්ෂාන් මැතිතුමාගේ පවුලේ අයට මේ අවස්ථාවේදී පුද කරන්න කැමැති. අපි විශ්වාස කරනවා දේශපාලනයේ කුමන අදහස් දරුවත් ප්‍රජාතන්ත්‍රවාදීව යම් විදිහකට සමාජ ඉදිරියට එන අය, ඒ අයට ඒ තියෙන ඉඩ අපි ආරක්ෂා කරන්න ඕන. එනිසා ඒක යම් අවස්ථාවක අර්බුදයට ගියා නම් ඒක ගැන අපි කනගාටුවට පත් වෙනවා. මේ සභාවේ අපි හැමෝම එකට කනගාටු විය යුතු තත්වයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට යම් විදිහකට හානියක් වුණොත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ගැන අපේ කනගාටුව පළ කරන ගමන් අද අපේ රටේ ඉතාම බරපතල තත්වයක් උදා වෙලා තියෙනවා. මේක අපි පිළිගත යුතුව තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් ජනාධිපති තනතුර දරන ගරු ජනාධිපතිතුමා සම්බන්ධව සමාජයේ විශාල මතයක් සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. තව පැත්තකින් මේ පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම අපේ වැඩේට අපි කරන්න ආපු වගකීමට සුදුසුකම් දරන අයද කියලා විශාල අභියෝගයක් තරුණ සමාජයෙන් ඇවිල්ලා තියෙනවා. ඔය 225 එපා කියන්නේ ඒ අදහසත් එක්ක. එනිසා ජනාධිපති ධූරයයි පාර්ලිමේන්තුවයි කියන විවස්ථාව ඇතුලේ තියෙන ප්‍රජාතන්ත්‍රීය ආයතන දෙකම අද අභියෝගයට ලක් වෙලා තියෙනවා. මේ අභියෝගය අසාධාරණ නැහැ. හුඟක් අය කල්පනා කරනවා මේක අසාධාරණ අභියෝගයක් කියලා. මේක අසාධාරණ අභියෝගයක් නෙමෙයි. හැබැයි ප්‍රජාතන්ත්‍රීය ආකෘතීන් විදිහට ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තුවත් දෙකම ප්‍රජාතන්ත්‍රීයව පත්වෙච්ච ආයතන. එනිසා ඒ ආයතනවල ඉන්න අය වැරද්දක් කරලා තියෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් සමාජයේ මේ ආයතන දෙකම බරපතල විදිහට විවේචනයට, එහෙම නැත්නම් විරෝධයට පත් කරලා තියෙනවා. නිසා මේක ගැන හිතන්න අපිට අයිතියක් තියෙනවා, වගකීමක් තියෙනවා. ඊළඟට මේ මොහොතේ අපේ රටේ මේ මතුවෙලා තියෙන ප්‍රශ්නය දෙයාකාරයි. එක පැත්තකින් බරපතල ආර්ථික ගැටලුවක් එක්ක අපි ඉන්නේ. මේ ආර්ථික ගැටලුවට හේතුව සමහර වෙලාවට මේක එක හේතුවක් තියෙනවා, දීර්ඝ කාලයක් තිස්සේ අපේ ණය සංස්කෘතිය. ඒ වගේම ආසන්න හේතුවක් තියෙනවා අපේ ආණ්ඩු කාලේ අපි ගත්ත සමහර තීරණ වල වැරදි සහගත භාවයේ. එහෙම නැත්නම් ඕන කරන වෙලාවේ ඕන කරන තීරණේ ගන්න අපිට නොහැකි වීම. එනිසා දීර්ඝ කාලයක් සංකීර්ණයක් විදියට එන ණය ප්‍රශ්නයත්, අපේ ආණ්ඩු කාලේ ගත්ත සමහර තීරණ වල තියෙන වැරදි සහගත භාවයත් කියන දෙකම මේකට එකතු වෙලා තියෙනවා. මේක අපි පිළිගන්න ඕන. එනිසා මේකට යම් නිලධාරීන්, යම් දේශපාලඥයන් සම්බන්ධ ඇති. ඒක වෙනම හොයන්න ඕන. නමුත් මේ ප්‍රශ්නෙන් අපි එළියට යන්න අවශ්‍යයි. ප්‍රශ්නේ තේරුම් ගන්න අවශ්‍යයි ප්‍රශ්නෙන් එළියට යන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඊටාම හොඳ තැනක ඉන්නේ කියලා අපි අපිටම අපි ගැන හොඳ කියාගන්න සංස්කෘතියෙන් අපි දේශපාලනය කරන්න තවදුරටත් බෑ. මේ රටේ තරුණ සමාජයේ මම හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙක්, මේ රටේ තරුණ සමාජයේ අද මේ සංනිවේදන අවකාශය ඇතුලේ අපිට වඩා හුඟක් දුර ගිහිල්ලා තියෙනවා. ඒ අයට බොරු කියන්න පුළුවන් විනාඩියක් දෙකක් විතරයි. ඉස්සර අවුරුදු 6ක් බොරු කියන්න පුළුවන්. අවුරුදු 6කට පස්සේ ඊළඟ ආණ්ඩු එනකොට තමයි බොරු කියපු මිනිහා අහුවෙලා ආණ්ඩුවෙන් පරදින්නේ. අද බොරු කිව්වොත් ඊළඟ මොහොතේ බොරු කිව්වේ කවුද කියලා එළියට එනවා. ඒ නිසා මේක වෙනස් කාලයක්. මේ වෙනස් කාලයට ගැළපෙන දේශපාලනේ අපිට කරන්න බැරි වුණොත් ජනාධිපති ධූරෙයි පාර්ලිමේන්තුවයි දෙකම එපයි කියන තැනට සමාජය යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක අපි හිතන්න ඕන. ඒ වගේම අලුත් ආණ්ඩුවක් නැත්තම් අලුත් කැබිනට් මණ්ඩලයක් පහුගිය දවස්වල පත් වුණා. ඒ කැබිනට් මණ්ඩලයට පත් වෙච්ච අයට මම සුබ පතනවා. මම හිතනවා අපේ පැත්තේ ඉන්න දක්ෂතම මේ වෙලාවේ අභියෝග බාර ගන්නම පුළුවන් කණ්ඩායම ඒ අය කියලා මේ රටේ පාලනයේ ප්‍රධානයි හිතලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අයට ඒ අභියෝගය බාරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ ආණ්ඩුව හමුවේ ගරු සභාපතිතුමනි අභියෝග තුනක් තියෙනවා. අපේ ආණ්ඩුව හමුවේ ප්‍රධාන අභියෝග තුනක් තියෙනවා. ඒක කොහොම ජය ගන්නවද කියන එක නෙමෙයි මම කියන්නේ. අභියෝග තුනක් තියෙනවා. පළවෙනි අභියෝගේ මේ ආර්ථික ප්‍රශ්නේ. කවුරු කිව්වත් නැතත් මෙතන තෙල් තියෙනවද, ලයිට් තියෙනවද කියලා බොරු කියන්න පුළුවන්. හැබැයි මේ ආර්ථික ප්‍රශ්නේ අපි දිනන්න ඕන. මේක අපේ අභියෝගයක්. දෙවැනි අභියෝගේ කවුරු කිව්වත් නැතත් 113 තියෙන්නේ කාටද කියන එක ගැන අද අභියෝගයක් තියෙනවා. මේ බොරු නෙමෙයි. මෙහෙම අභියෝගයක් තියෙනවා. ඒක එහා පැත්තටද මෙහා පැත්තටද මේ දෙපැත්තටම නැද්ද අලුතෙන් හැදෙන එකක්ද කියලා 113 ගැන විශාල අභියෝගයක් තියෙනවා. තුන්වෙනුව අපේ රටේ දේශපාලන පොලිටිකල් නැරටිව් එකක් අලුතෙන් හදන්න වෙලා තියෙනවා. එළියේ සමාජයේ පාර්ලිමේන්තුව ජනාධිපති ධූරයගෙන තියෙන පොලිටිකල් නැරටිව් එක පිළිගන්නේ නැති තැනට ඇවිල්ලා තියෙනවා. ඒ අයට පිළිගන්න විදියට පොලිටිකල් නැරටිව් එකක් හැදුවේ නැත්නම් දේශපාලන කතන්දරයක් නිර්මාණය කරේ නැත්නම් ස්වාධිපත්‍යය පිළිබඳ අපේ රටේ දේශපාලන හැඟීම අර්බුදයට යන්න පුළුවන්කමක් තියෙනවා. මුගක් අය කල්පනා කරන මේක මේ කොහෙන් හරි සල්ලි ටිකක් දාලා අපි එහාට මෙහාට මන්ත්‍රීවරු කීප දෙනෙක් එහාට මෙහාට කරලා විසඳන්න පුළුවන් කියලා. එහෙම විසඳන්න බෑ. We lost the political narrative among the people, so we need to find a new narrative to engage with the people of this country. ඒක නැතුව අපිට මේ ගමන ඉස්සරහට යන්න බෑ. එනිසා මම අවසාන වශයෙන් විශේෂයෙන්ම කියන්න ඕන, මම දේශපාලනයට ආවේ බොහෝ කැපකිරීම කරලා. ඒ වගේම දේශපාලනය මම මෙතනට ඇවිල්ලා තියෙන්නෙම මේ රටේ වැදගත් ශේෂ්ත්‍ර ගණනාවක පරිපාලනයේ දේකන් තනතුරු වල මහාචාර්ය තනතුරු වල ඉඳලා. නමුත් මට කරන්න පුළුවන් සේවයට තියෙන ඉඩ බොහොම සීමිතයි. ඒ ඉඩ ඇතුලේ තමයි අපි මේ වැඩ කරමින් ඉන්නේ. අපේ ඉහළට අපේ හිසට උඩින් අපේ දිස්ත්‍රික්කවල පායලා තියෙන කළු දේශපාලන වලාවල් නිසා සමහර වෙලාවට මේ රටේ ඇත්ත ජනතාව බලාපොරොත්තු වෙන අවශ්‍යතාවයේ ඉටු කරන්න ඉඩ නොලැබෙන අවස්ථා තියෙනවා. සම මම මේ කියූප එක හුඟක් අයට තේරෙන්න පුළුවන්, සමහරුන්ට නොතේරෙන්න පුළුවන්. ඒ තේරුණත් නොතේරුණත් මට ඒකේ අදාළත්වයක් නැහැ. මම කියන්නේ මේ රටේ දේශපාලන කතාන්දරයේ පොලිටිකල් නැරටිව් එක ලිහිච්ච තැනකට අපි රට ගෙනල්ලා තියෙනවා. ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙගොල්ලම එකතු වෙලා ඒ ලිහිච්ච තැනින් රට නැවත දේශපාලන පොලිටිකල් නැරටිව් එකකට ගෙනාවේ නැත්නම් මේ රටේ ස්වාධිපත්‍ය විවස්ථාපිත භාවය විවස්ථාවත් එක්ක යන ජනතාවක් ඉන්න බව නැති වෙන්න පුළුවන්, ලෙහෙන්න පුළුවන්. එහෙම ලෙහුණු රටකට තමයි අපි කියන්නේ අරාජික රටක් කියලා, පිරිහුණු රටක් කියලා. අන්න එතනට මේ රට ගෙනියන එක නවත්තන්න උදේ අනුර ප්‍රියදර්ශනයාප මැතිතුමා කියපු සමහර ප්‍රකාශයක මම ඉතාම පැහැදිලිව එකඟ වෙනවා. අපි ඒ නිසා ආණ්ඩුව කුමක්ද, ආණ්ඩුව කරන්නේ කවුද කියන එකට වඩා වැදගත් වෙනවා. මේ වෙලාවේ අපි කරන්න ඕන මොකද්ද කියන එක ගැන හරියට හිතලා 225ම එකවන්ව පළල් සාකච්ඡාවකට යන එක මෙන්න මේක ප්‍රකාශ කරමින් මේ අවස්ථාවේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වීම මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මැතිතුමනි. ඊළඟට ගරු අජිත් මානප්පිරුම් මැතිතුමාට මිනිත්තු 6ක කාලයක්.
ඔව් ස්තුතිවන්ත වෙනවා මූලසින්දු උඩ ගරු මන්ත්‍රීතුමනි. ඇත්තටම මේ රජය පත් වෙනකොට 69 ලක්ෂයේ ඡන්දයක් අරගෙන ජනාධිපති පත් වෙලා ආණ්ඩුව පත් වෙනකොට රටේ ජනතාව කිරිබත් කෑවා. බොහොම සතුටින් බලාපොරොත්තු දල්වා ගත්තා. තරුණයෝ තාප්පොල චිත්‍ර ඇඳා, ඒගොල්ලන්ගේ අදහස් ඇඳා, නිකන් දැන් නිදහස උදා වුණා වගේ ජනතාවට දැනෙන්න පටන් ගත්තා. නමුත් මේ ආණ්ඩුව පටන් අරන් දිනෙන් දින ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිකමක් පත් වුණා. සියලු ප්‍රශ්න අනාගන්න පටන් ගත්තා. සියලු ප්‍රශ්න, ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙන විදිහට තමයි උත්තර දුන්නේ. ටීවී එකෙන් එහෙම නැත්නම් පත්තරෙන් ප්‍රශ්න විසඳුවා. සම්මුඛ සාකච්ඡා තියෙනවා, ජනාධිපති කැඳවනවා, ජනතාව නායකයෝ කැඳවනවා, කතා කරනවා, පෝර දෙන්න කියනවා, තෙල් දෙන්න කියනවා, බේත් දෙන්න කියනවා, මේවා ඔක්කොම විසඳුවා කියලා පෙන්නවා. නමුත් අන්තිමට බලපුවහම ජනතාවට තේරුණා මොකද්ද මේ කරන්නේ බොරුවක් කියලා. ඉතින් මේ අරගලය, මේ ප්‍රශ්නය අද ඊ ආපු එකක් නෙමෙයි. ආණ්ඩුව ජනාධිපතිවරයා බලයට පත් වූ දාසිට පියවරෙන් පියවරට දිනෙන් දින ආපු ප්‍රශ්නයක් විදිහට තමයි අද මේ උග්‍ර අතට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපිට තේරෙනවා මූලස්සන රූඩ මන්සිතුමනි, මේක මෙතනින් නවතින්නෙත් නැහැ. මේක තවත් ඉස්සරහට යනවා. මේක මේ පීක් එකට ඇවිදිලා නෙමෙයි. මොකද හේතුව මේ ප්‍රශ්න වලට ජනාධිපතිවරයා උත්තර දුන්නා. උගත් නිලධාරීන් මාරු කළා. මහාචාර්යවරු උපදෙස් දීපුවා අයින් කළා. දොට්ට යන්න කිව්වා. ආයතන වල පත් කරපු ලේකම්වරු සත්‍යේ පහදා දෙනකොට අයින් කළා. අන්තිමට ඇමතිවරු අයින් කළා, ලේකම්වරු අයින් කළා. මේ ඔක්කොම අයින් කළා තාම ප්‍රශ්නට නම් උත්තරයක් පේන්නේ නැහැ. ජනතාව මේ උත්තරේ පිළිගන්න ලෑස්තිත් නැහැ. බලන් ඉන්න ඕනම කෙනෙකුට පේනවා තාමවත් රටේ තියෙන ප්‍රශ්නේ දිනෙන් දින උග්‍ර වෙනවා මිස එතනින් එහාට තේරුමක් නැහැ, එතනින් එහාට විසඳුමක් නැහැ කියන එක වෙනවා. නමුත් ඇමතිවරු කියනවා, මට මතකයි මා අප්‍රියල් 3 වෙනකොට ලයිට් ඔක්කොම හරි කිව්වා. දැන් ඩීසල් බවුසර් එන්න පටන් ගත්තා කිව්වා. ඩීසල් බවුසර් ඩීසල් බාණ්ඩ සෙග්ගල් ඉඩ නැහැ කිව්වා. මේ වගේ වහසිබස් දොසෝ දොසෝ දොඩෝ දොඩෝ එක එක කතා කිය කිය ජනතාව මාධ්‍ය ඔස්සේ සැනසුවා මිස ප්‍රායෝගිකව සැනසීමක් දැනෙන්න බැරි වුණා. ඒ හින්දා තමයි ජනතාව කියන්න පටන් ගත්තේ මේකට වෙන කිසිම උත්තරයක් නැහැ. අපි කෑ ගැහුවට වැඩක් නැහැ. මොන දේ කළත් වැඩක් නැහැ. මේ රටේ ජනාධිපතිවරයා ගෙදරා යුතුයි. ඔහුට තමයි, ඔහුගේ තීන්දුව තමයි මේ රටේ පරිහානියට හේතු කියන එක සමස්ත ජනතාව තේරුම් ගත්තේ. අද ගෝල් ෆේස් එක දිහා ගිහිල්ලා බැලුවාම වැඩි හරියක් ඉන්නේ මේ 69 ලක්ෂයටම ඡන්ද දීපු අය. ඒ අය තමයි වේදනාව වැඩි. ඒ අය තමයි ලොකු බලාපොරොත්තුවක් ගල්වා ගත්තේ දැන් අපිට රට හදන්න පුළුවන් කියලා. නමුත් අපි එදා කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අර අපේ පොඩි කාලේ ඉගෙනගත්තු කතාවල තියෙනවා නිල් බාල්දියට මූණ දාපු හිවලෙක්ගේ කතාව රජ වුණා කියලා. නිල් බාල්දියට මොහොම්බ දාපු හිවලට රජකම හම්බුණා වගේ ජනතාවට වැරදි චිත්‍රයක් පෙන්නලා වීරකමක් මාධ්‍ය ඔස්සේ පෙන්නලා වැඩ බැරි කෙනෙක් තමයි ජනාධිපති වුණේ කියලා දැන් මේ රටේ ජනතාව තීරුම් ගත්තා. කිසිම රටේ ප්‍රශ්නයකට උත්තරයක් නැහැ. කිරිපිටිද සීනිද දවසින් දවස මාධ්‍ය සම්දර්ශන තියෙන්න පටන් ගත්තා. හැබැයි මේ මාධ්‍ය සම්දර්ශන තියෙනකොට සීනි ගොඩවල් ගිහිල්ලා අල්ලනකොට, කිරිපිටි ගොඩ ගිහිල්ලා අල්ලනකොට, හාල් මෝල් ගිහිල්ලා වටලනකොට ජනතාව සිතුවා දැන් හරි වැඩේ හරි දැන් ඉතින් විසඳුමක් තියෙනවා කියලා. නමුත් ඒක බලපුවාම ඒ කළු කඩ කාර්යයටම සෙත සලසන විදිය වැඩපිළිවෙලක් තමයි, ඒ ගජමිතුරු ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි ඒක තිබේ. ඒකයි ජනතාව කිව්වේ දැන් ගෙදර යන්න, ඔයා ගෝඨාභය ගෙදර යන්න කියන ස්ලෝගන් එක පටන් ගත්තේ අන්නේ ප්‍රශ්නේ නිසා. ඒ හින්දා මම කියනවා, මම දකිනවා මේ ප්‍රශ්නේ උග්‍ර අතරපත් වෙලා ගමේ උද්ඝෝෂණය කළා. අන්තිමට ගෝල් ෆේස් එක දක්වා මේක වුණා උද්ඝෝෂණේ පටන් ගත්තා. මහා මගට මේ උද්ඝෝෂණය ගෙනියන්න අර වේලාවට තීන්දුව නොගැනීම තමයි ප්‍රශ්නේ. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා, මම සමාව ඉල්ලනවා ගොවියගේ ප්‍රශ්න වලට උත්තර දීපු නැති එක, ගොවියට පෝර දීපු නැති එක අඩුපාඩුවක් තියෙනවා කියලා කියනවා. නමුත් අද දැන් ප්‍රමාද වැඩි. ගොවියට වෙච්ච හානිය කවුද හදන්නේ? ගොවියගේ පවුල් වල කඩාගෙන වැටිච්ච වැටිල කවුද ආයි නිවැරදි කරන්නේ? ඉතින් අද වෙනකොට මේ පළවෙනි මරණය නෙමේ මේ ප්‍රශ්න නිසා. පෝලිං වල කී දෙනෙක් මිය ගිහින් තියෙනවද? මේ ප්‍රශ්න නිසා කී දෙනෙක් පිහිනුම් කාගෙන මිය ගිහින් තියෙනවද? ඒ පෝලිං බෙදා ගන්න බැරුව ප්‍රශ්න විලා තියෙද්දි. එහෙනම් චමින්ද ලක්ෂාන් ඒ තරුණ ඒ මහත්මයා අද දිවිදුන්නේ මේ සමස්ත ජනතාවට වෙච්චි පාඩුව, සමස්ත ජනතාවගේ අරගලය, සමස්ත ජනතාවගේ අදහස වෙනුවෙන් සමස්ත ජනතාව නියෝජනය කරන්න තමුන්ගේ ජීවිතය බිලි දුන්නයි කියන එක මම විශේෂයෙන් කියනවා. ඒ හින්දා අපේ මේ සමස්ත ජනතාවගේ ආචාරය ඔහුට අපි විශේෂයෙන්ම පිරිනමනවා. ඒ අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඔහුට පණ දෙන්න බෑ. මොකද අපි මේවා කතා කළාට ඔහුගේ අම්මට ඒ වගේ දරුවෙක් නැති වුණා, ඔහුගේ දරුවන්ට පියෙක් නැති වුණා, බිරිඳක් ඉන්නවා නම් ඒ බිරිඳට ස්වාමි පුරුෂයෙක් නැති වුණා. ඒ පාඩුව කාටවත් හදන්න බෑ අපි කොච්චර කතා කළත්. නමුත් ඔහුගේ දිවි අද පූජකලේ මේ සමස්ත ජනතාවගේ අරගලය, ගෝඨා ගෝ හෝම් කියන අරගලයට කියන එක මම කියනවා. හැබැයි මම කියනවා ජනතාව කුඹුරු වල ඉඳන් ගොවියෝ කෑ ගැහුවා, අහුවේ නෑ ගෝඨාභය. එහෙම අහපු නැති ගෝඨාභය එදා ආණ්ඩුව පටන් ගත්තෙන් දවසේ ඉඳන් ජනතාවගේ ප්‍රශ්න ගැන කෑ ගැහුවට සත පහකට ගණන් නැතුව වියරු වැටුත්ති මේ ජනාධිපතිවරයා මේ මරණය නිසා ගිහිල්ලා අස්සෙන්ඩ යන්නේ නෑ. හැබැයි ජනාධිපතිවරයාට කියනවා, ඔබතුමා මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ වීදියක් ගානේ, හන්දියක් ගානේ ජනතාව කියන තීන්දුව, ගෝ හෝම් කියන තීන්දුව ගෙදර ගියේ නැත්නම් ඔබතුමා මේක අහලා මේ ජනතාව, මේ මිලියන 20ම ජනතාව මැරෙනකල් ඔබතුමා මෙතන ජීවත් වෙන්න හදන්නේ? මේ වගේ කී දේ මේ එක්කෙනෙක්වත් කැමැත්තේ මැරුන්නේ නැහැ. පෝලිං වල මැරුනේ, කණ්ඩ නැති මැරුනේ. අද ඒ විතරක් නෙමෙයි, මුලස්සනේ රුඩ මන්තුතුමනි උදේ ඉඳලා හවස වෙනකොට බඩු මිල ඉහළට ගිහිල්ලා අද මේ රටේ ජනතාවගේ පඩිය වැඩි වෙලා තියෙනවද? ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? මේ බඩු මිල වැඩිවීම උදෙසා ඒ සඳහා ජනතාවට ආදායම් මොකද තියෙන්නේ? අද කිරිපිටි පැකට් එකක් ගත්තොත් ඊළඟ දවසට කණ්ඩ නැහැ. ඒ තත්ත්වෙ එහෙනම් මම කියනවා පළවෙනියටම මේ ප්‍රශ්නේ විසඳෙන්න නම් අපි හතරාතේ බැලුවා, නැත්නම් අපි ආණ්ඩුව බාර ගන්නවා. ආණ්ඩුව බාරගත්තත් ගෝඨා ජනාධිපතිකමේ ඉන්නකල්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමේ ඉන්නකල් අපිට මේක විසඳන්න බෑ කියලා තේරෙනවා. ඒක තමයි තියෙන ලොකු පිළිලය. රාජපක්ෂ පවුල තමයි අපිට තියෙන ලොකු පිළිලය. මේ අය ගෙදර යන්නේ නැතුව මේ ආණ්ඩුව ගත්තත් අපිට කරන්න බෑ කියලා තේරෙනවා. ඒ හින්දා අපි ජනතාවත් එක්කම කතා කරලා කියන්නේ, ගෝඨා ගෝ හෝම් දැන් ඇති, හොඳට තේරෙනවා ඔයාට වැඩ බෑ කියලා. ඒ හින්දා යන්න කියන එක විශේෂයෙන් කියනවා. ආණ්ඩුවට මේක ප්‍රශ්නයක් නෙමෙයි, අවසාන වශයෙන් කියනවා ගරු මුලස්සනේ රුළු මන්ත්‍රී, ආණ්ඩුවට මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප්‍රහාරේ හරහා. ඒක අල්ලනවා කියලා ආවේ. අද කාඩිනල්තුමා පවා කියනවා මේ රජයෙන්, කාඩිනල්තුමා පවා කියනවා මේ රජයෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ සාධාරණ ඉෂ්ට වෙනවා කියලා. ඊළඟ රජ වෙනකල් අපි බලාගෙන ඉන්නවා, අලුත් රජයකට අපි කියන්න බලාපොරොත්තු වෙනවා කියලා. කාඩිනල්තුමා කියන්නේ සමස්ත කතෝලික ජනතාව මේ ගෝඨ ජනාධිපතිත්වය අද විශ්වාස නැති බවට පත් වෙලා තියෙනවා. ඇයි මේකේ ඉන්නේ? ඇයි තවත් දෙන්නේ? මගේ ගමේ රතුපස්සල ජනතාව මැරුවෙත් වතුර ඉල්ලද්දි මේ වගේ තමයි මැරුවේ. මේ අපි කියනවා ආයි පරණ සෙල්ලම පටන් ගන්න එපා. අපි ඔක්කොම පාරට බහැලා ගෝඨ ගෝ හෝම් කියන එක අපි මේ සමස්ත පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහතු ඇතුළු නායකතුමා ඇතුළු සියලු අපිපක්ෂ කණ්ඩායම එළියට බහැලා කියනවා එළියට යන්න කල් එළියට යන්න, ගෝඨාභය ගමේ යන්න, ඇමරිකාවට යන්න කියලා අපි කියනවා. මේ සෙල්ලම නවත්තලා කරුණා කරලා වද නොදී ගෙදර යන්න කියන එක අපි විශේෂිකයක් ගෙදර කියන්නේ මිරිහාන්ට නෙමෙයි ඇමරිකාවටම යන්න කියලා අපි කියනවා.
බොහොම ස්තුති ගරුවන්තුමා. මීළඟට කරු වීරසුමන වීරසිංහ මැතිතුමාට මිනිත්තු 5ක කාලයක්.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුවේ ආයත දවසක් මේ පවතින අර්බුදය ගැන විවාදයක්. මෙට දිනක් කිහිපයකට කලින් අප්‍රේල් මාසයේ මගේ මතකය 5-6-7-8 දවස් 4 දවස් 3ක් මේ අර්බුදයන් ගැන විවාද කරා. නමුත් නෑසූ කන්ව හිටන බීරි අලින්ද ගායන වීණා වයන වගේ අපේ හඬ මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න මොනතරම් ප්‍රයෝජනවත් වුණාද කියන ප්‍රශ්නයක්. අවසානයේ මේ ප්‍රශ්නවල කෙළවර අහිංසක තරුණ ජීවිතයකේ මරණයක් දක්වා ඊයේ දවසේ තල්ලු වුණා. ඒක නිසා මගේ කතාවේ පළමුවෙන්ම ඊයේ රඹුක්කන සිදුවීමේ මියගිය ඒ චමිද ලක්ෂාන් ඒ නාදුරණ මිනිසාගේ මරණය වෙනුවෙන් සංවේගය පළ කරන්නත්, ඒ වගේම ඔහුගේ මරණයට හේතු වෙච්ච කාරණා සම්බන්ධව සැබෑ සාධාරණ පරීක්ෂණයක් සිද්ධ කරලා ඒ පිළිබඳව පරීක්ෂණ කරලා ඒ වගකීම්වන්ට දඬුවම් ලබා දීමත් සිදු විය යුතුයි කියන කාරණා මුලින්ම සඳහන් කරනවා. අපේ මේ ආර්ථික අර්බුදය පළවෙනි කාරණාව තමයි අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ මානියෝජන කරන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය අපේ පක්ෂයේ මතය විදිහට අපි දිගින් දිගටම මම පළවෙනි පාර්ලිමේන්තු කතාවේ ඉඳලා 2020 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ කතා කරපු හැම අවස්ථාවකදීම ආර්ථිකය සම්බන්ධ කතා කරපු හැම අවස්ථාවකම මතු කරපු කාරණාවක්. අපි සඳහන් කරා මේ ආර්ථික අර්බුදය විසඳ ගන්න බැරි වුණොත් දේශපාලන අර්බුදයක් එනවා කියලා. දැන් මේ අවිල තියෙන දේශපාලන අර්බුදය, ඒ දේශපාලන අර්බුදය හරියට කළමනා කර ගන්න බැරි වුණොත් සමාජ අර්බුදයක් කියලා. ඒ සමාජ අර්බුදය අරාජිකත්වයෙන් නවත්ින්න පුළුවන්. ඒ අරාජිකත් සඳහා යන ගමන තමයි දැන් මේ විවර වෙලා තියෙන්නේ. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ 225ට දවැන්ත වගකීමක් තියෙනවා. දවැන්ත වගකීමක් තියෙනවා මේ තත්ත්වය පාලනය කර ගැනීම උදෙසා. මේ වෙනුවෙන් අපි පහුගිය කාලවල යම් යම් අදහස් යෝජනා ඉදිරිපත් කරා. පක්ෂ විදියට කැබිනට් මණ්ඩලයේ ඇතම් අය, කණ්ඩායම් විදියට ආණ්ඩු පක්ෂය තුළ සමාජය තුළ ඇතම් අදහස් ඉදිරිපත් කරා. ඒ කිසිදු අදහසකට මේ සමාජය තුළ මතුවෙච්ච කාරණාවලටත්, තමන්ගේ කණ්ඩායම් තුළ මතුවෙච්ච කාරණාවලටත් සැබෑ අවකාශයක් විවරුනේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි අද කැබිනට් මණ්ඩලය ආණ්ඩුව අරාජිකත්වයේ කෙළවරට ගියපු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා ජනතාවගේ පැත්තෙන් තියෙන මේ උද්ඝෝෂණ කවුරු හරි කියනවා නම් මේවා සංවිධානාත්මක දේවල් කියලා, මා කියන්නේ මේ අසාධාරණ දේවල් කියලා කවුරු හරි කියනවා නම් ඒ සියල්ලක්ම සාධාරණ වෙනුවෙන් වෙන අරගල. ගෝල් පේස් එකේ තියෙන අරගලය එක්තරා අමුතු කියවීමක්. ඒක සැබෑවින්ම කියවිය යුතු අරගලයක්. ඒ අරගලය හරියට කියවා ගන්න බැරි වුණොත් මේ පාලකයන් වෙන පාලකයන් වුණත් කවරෙක් හෝ මේ සමාජයේ අඩියක්වත් ඊළඟ පරම්පරාවට ඉස්සරහට යන්න බෑ. ඒ අරගලය වෙනම කියවීමක් තියෙන අරගලයක්. හැබැයි ඊයේ දවසේ මතුවෙච්ච කාරණාව මිනිසුන්ගේ වේදනාව, පීඩනය, ජීවිත වීමේ පිළිබඳ තියෙන ආසාවන් පිළිබඳ පැත්තකින් තියලා මිනිස්සු නිරායාසයෙන් පාරට බැස්සා. අවසානයේ එක මහා දවන්ත ඛේදවාචකයක් බවට පත් වුණා. මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා ඒ උද්ඝෝෂකයන්ගෙන් ඔබගේ වේදනාව සාධාරණයි, ඒ පීඩනය සාධාරණයි, ඒ අරගලය සාධාරණයි. හැබැයි මේ අරගලය ප්‍රචණ්ඩත්වයට, මිලේච්ඡත්වයට තල්ලු කරන්න ඉඩ තියන්න එපා. පොදු දේපල වලට හානි කරන්න ඉඩ තියන්න එපා. තවත් දෙනකොට අවස්ථාවාදීයකට මේක පාවිච්චි කරන්න ඉඩ තියන්න එපා කියන කාරණාව ඉදිරිපත් කරනවා. ඒ වගේම රජයෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේක අරගලය පාලනය කරලා මර්ධනය නවත්වන්න හිතනවා නම් ඒක තවත් ඛේදනීය තත්ත්වයක ප්‍රතිඵලයක් කියන කාරණාව. දැන් මේ කාරණා තුළ පහුගිය කාලේ දැන් මේ වෙච්ච වැරදි ගැන අපි ගොඩක් දේවල් කිව්වා. අවසානයේ මීට දවස් කිහිපයකට කලින් මෙතන කැබිනට් මණ්ඩලයේ බොහොම ටික දෙනෙක් දැන් ඉන්නේ මේ සභාවේ. මේ අලුත් කැබිනට් මණ්ඩලයේ දියුරුම් දෙන්න සිද්ධ වුණා. හිටපු කැබිනට් මණ්ඩලයේ ගෙදර යවලා, පෙන්ෂන් යවලා, අඩු වයසෙන් ගෙදර යවලා, කල් ඉක්ුත් වෙන්න තියෙන භාණ්ඩ විදියට රාක්කෙන් ගලවලා විනාශ රාක්කයකට තල්ලු කරන්න සිද්ධ වුණා. මේ අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට අලුත් කැබිනට් මණ්ඩලයේ දියුරුම් දෙන්න දැස් ජනාධිපතිතුමා සඳහන් කළා කාරණා දෙකක්. ප්‍රධාන වශයෙන් කිව්වේ IMF එකට යන එක ප්‍රමාද වීම වරදක් කියන කාරණාව. දෙවෙනි කාරණාව ඔහු අපි මුණගැහිච්ච, අපි ස්වාධීන මන්ත්‍රීවරු මුණගැහිච්ච වෙලාවත් ඔහු කරපු සංවේජනේ තමයි ඔහු ගත්ත පොහොර ප්‍රතිපත්ති සම්බන්ධගත තීන්දුව තමයි වෙච්ච වැරද්දක් කියලා. ඒ කාරණාව පිළිගැනීමම සාධනීය ලක්ෂණයක්. හැබැයි ඒ දෙක විතරක් නෙමෙයි, පහුගිය කාලවල අපේ වැඩදී ආර්ථික උපක්‍රම, ආර්ථික ප්‍රතිපත්ති, මේ කේදණීය தත්ත්වයේ ප්‍රතිඵලයක් වුණා. බදු පිළිබඳ ගත තීන්දුව, මේ රටේ ආර්ථික හසුරුවා ගැනීම ගත තීන්දුව, මේ කේදණීය தත්ත්වයේ ප්‍රතිඵලයක් වුණා. අනිත් පැත්තෙන් බැලුවම විදේශ ප්‍රතිපත්තිය අපිට උදව් කරන්න තියෙන හිමිතුරු රටවල් සියල්ල තරහා කරගත්ත මේ ආර්ථික ප්‍රතිපත්තිය දොල එක්කෙනෙක් දෙන්නේ ගෝණකම නිසා වෙන. ඒක නිසා අපිට උදව් කරන රටවල් නැහැ. අද හිඟමනේ යදින රටවල් වලට අපිට උදව් කරන්න සල්ලි නැහැ. ඒවා අපිට වඩා දුප්පත් රටවලින් තමයි උදව් ගන්න අපේ යාළුවන් විදිහට මේ ආණ්ඩුව ඇතම් අය හිතාගෙන හිටියේ. ඒක නිසා අද මිතුරු විදේශ බලවේග අපෙන් චතුරු බලවේග බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවම අපි 8.9 ලක්ෂක ජනවරමක් 3.2 ජනවරමක් ලබා දීපු ඒ මහජන ජනවරම අතරමඟදී පිට්පකොට් කන්න එක පුද්ගලයෙකුට ඉඩ දීලා බලාගෙන හිටීමත් මේ කේජිනේ தත්තේ එක ප්‍රතිඵලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ගරු මුලාසනාඩු මන්තුමනේ අපිට විශාල වක්කීමක් සමාජයේ පැවරලා තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නවල උත්තර නැද්ද? දැන් මේක බලාගෙන ඉන්නවද? ජනාධිපතිතුමා කිව්වා මේක පුළුවන් කෙනෙක් ඇවිල්ලා කරන්න කියලා. අපි ඒ වෙනුවෙන් මෙඩල් බිල්ලක් ඉදිරිපත් කරා. ජනාධිපතිතුමාගේ පැත්තෙන් තමයි සාධනීය ප්‍රතිචාරයක් එකට ලැබුණා. ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නකොට අන්තර්කාලීන සෞරපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් මෙඩල් බිල්ලක් ක්‍රියාත්මකනකොට අතරමැදිදී අවස්ථාවාදී රේකක් කඩාකප්පල් කරා. කඩාකප්පල් කරා. දැන් ඒක අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙනවා. දැනටත් මේ මොහොතේ තියෙන එකම විසඳුම මේ අර්බුදයට විසඳන්න මේ 225 තුල කරන්න බලන එකම දේ තමයි ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම වෙන්න, අවශ්‍ය මැදිහත් වීම වෙන්න මහානායක සාමින් වහන්සේලා, කතෝලික අගරදතුමාලා, අනිකුත් සියලු පාර්ශවය, උගත් වියතුන් විතරක් නෙමෙයි, මා දැක්ක ඊයේ දවසේ ගෝල් බේස් පිට්ටනියේ ඒ අරගලයට නායකත්වයෙන් තරුණ සහෝදරියක් දැරියක් චෞරියක් කියනවා මේ අන්තර්වාර පාලනයක් වෙනල්ලා මේකට කෙටි කාලෙක විසඳුම් ගේන දින தත්ය කියලා ඒ සමාජයේ සමස්තයක් විසින් ගේන ඒ යෝජනාවට අහුන්කන් දීම මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ජනාධිපතිතුමාගේ ප්‍රමුඛ කාර්යභාරය කියලා කාරණා සිහිපත් කරන්න. ඒ වගේම ඒ අන්තර්කාලන සෞරපාක්ෂ ආණ්ඩුවට උදව් කරන එක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ හැම එකේම 225 වක්කීම් බවට මතක තියාගන්න. තමන්ගේ ගොඩ වැඩි කරගන්න, තමන්ගේ බලය වැඩි කරගන්න, තමන්ගේ මන්ත්‍රීදුර වැඩි කරගන්න, ඊළඟ මතවරණය නිකම්ම නිකන් ජයග්‍රහණ ගන්න ලබන්න හිතාගෙන මේ වෙලාවේ මගහරින එක නෙවෙයි යුතුකම. කවුරුත් එකතු වෙලා රට පෙරට තියාගෙන මේ වෙනුවෙන් මැදිහත් වීම තමයි මේ මොහොතේ කරන්න තියෙන පළවෙනි කාරණාව. දැන් අපේ අමාත්‍යවරුන් උදැල්ලමැතිතුමා අතුරු කණ්ඩායමක් IMF ගිහිලා තියෙනවා. දැන් කවුරුත් බලාගෙන ඉන්නවා IMF එකේ ප්‍රතිඵලය. කවුරු හරි හිතනවා නම් IMF එකේ සියලු දේ ලැබෙනවා කියලා, ඒක අමෝලික මිත්‍යාවක්. මොනවා හරි දෙයක් හම්බුණත් ඒක හම්බෙන්න තව මාස 4-5ක් යනවා. මාස 4-5ක් මේ අර්බුදය මෙතන ඉස්සරහට ගියොත්ින් මේ අර්බුදය තවත් කේදිනේ තත්ත්වයට තල්ලු වෙන්න පුළුවන්. ඒක නිසා පැයක්වත් ප්‍රමාද වෙන්න බැරි, දවසක්වත් ප්‍රමාද කරන්න නොහැකි අර්බුදයකට අපි ගත වෙලා තියෙන්නේ. අපි කාගෙත් වක්කීම ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න. කර්මූලාසනාරුට මන්ත්‍රීතුමනේ, මම මේ පාර්ලිමේන්තුවේ 225 එකෙක් වීම තුළ තියෙන්නේ මහා දෙවන්ද කලකිරීමක්. සමස්තයට ගහනකොට 225ම හොරු කියනකොට අපටත් ඒ වේදනාවන් තියෙනවා. මුලාසලන්ට බන්තන මෙතුමා පෞද්ගලික අපි දන්නවා අපේ දේශපාලන ජීවිතයේ අවුරුදු 25ක් අපි ඔබ තුමා මම 1997 ඉඳලා එකල දේශපාලන ආරම්භ කරපු දෙන්නෙක්. අපි මේ ගමන් මග තුළ අපේ සියල්ල කැප කළ මේ දේශපාලනට ආපු අය අද 225ටම හොරු කියලා ගහනවා. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ අලුතෙන් අලුත් කණ්ඩායමක් එමන්න අලුත් බලවේගයක් නිර්මාණය වෙනකොට මේ පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ නීති සම්පාදන ක්‍රියාවලියක් බවට පත් වෙන්න ඕන. 1977 පස්සේ මේ රටේ බලයේ හිටපු බලයෙන් නොහිටපු හැම දේශපාලඥයෙක්ම එක පාර්ලිමේන්තුවේ වගේම පළාත් සභාව වගේම පළාත් පාලන ආයතන වලත් ඒ සියලු මහජන නියෝජිතයන්, ඒ වගේම සංස්ථා මණ්ඩල දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ඒ වගේම රජයේ ඉහළ තනතුරු දලපු සියලු නිලධාරීන් හැම කෙනෙක්ම විමර්ශනය කරන, විග්‍රහණය කරන ක්‍රමවේදයක් නිර්මාණය වෙන්න ඕන. ජනතාවට විරකට තියෙන්න ඕන ඔවුන්ගේ වත්කම් දේපල පිළිබඳව යම් ගැටලු සැකසාග තියෙනවා පැමිණිලි කරන්න. ඒ විග්‍රහණයෙන් සහ විමර්ශනයෙන් ඔවුන් අයථා විදිහට මොනවාරි උපයගෙන තියෙනවා නම් දේශපාලන බලය, රාජ්‍ය බලය, කුමන හෝ බලයක් පාවිච්චි කරලා ඒ සියල්ලක්ම නැවතත් අවසතු කිරීම මේ පාර්ලිමේන්තුවේ මේ 225 ප්‍රමුඛ කාර්යයක් බවට පත් කරන්න සමාජයේ තියෙන ප්‍රබල ප්‍රතිවිරෝධයට උත්තරයක් විදිහට මුලාසනාරුට මන්තන අවසාන වශයෙන් ඉතාමත් ඕනෑකමින් කියනවා මේ වෙනුවෙන් අපි පෙළගැහෙන්න වෙන අවස්ථාවක්. අපි මේ හැමදාම අපි දැන් මේ පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශ යෝජනා තමයි පහුගිය කාලේ කරේ. කවුරු හරි හිටපු මන්ත්‍රී කෙනෙක් ඇමතිවරයෙක් කවුරු හරි කෙනෙක් මරුණා නම් අපි ශෝක ප්‍රකාශ යෝජනා කරනවා. අද දවසේ මේ විවාදයක් එක්තරා අභිමානක ශෝක ප්‍රකාශ යෝජනාවක්. ඒ ශෝක ප්‍රකාශය ජාතියේ ශෝක ප්‍රකාශ යෝජනාවට සමාන වෙමින් තියෙනවා. මේ ශ්‍රී ලංකා මාතාව අද වැඩිච්ච මේ කේදෙන ඉරණම පිළිබඳ තමයි අපි කවුරුත් පක්ෂ විපක්ෂ විදියට කතා බහ කරන්නේ. ඒක නිසා මේක වහා වහා නතර විය යුතුයි. තවත් පරම්පරාවකට මේක ලබා නොදෙන ආකාරයට කටයුතු කළ යුතුයි. ඒක නිසා තාමත් ඕනෑකමින් ඉල්ලනවා අපි කාරණා කිහිපයක් එකක් තමයි මේ උද්ඝෝෂණවල ඉන්න සහෝදරවරුන්ගෙන් මිනිසුන්ගෙන් ඔබේ පීඩාව සාධාරණයි වේදනාව සාධාරණයි හැබැයි මේ අරගල නේච්ඡත්වයට තල්ලු නොකරන ප්‍රචණ්ඩත්වයට තල්ලු නොකරන ඒ සඳහා ඉඩ නොතියන අරගල බවට පත් කරන්න කියන ගෞරවණ ඉල්ලීම ගෝල්පේස් අරගලය එක්තරා අමුතු ආකෘතියක් කියලා කිව්වේ ඒකෙන් සමාජ ලබාදී පණිවිඩ අතිමහත් අවුරුදු 75කට පස්සේ අවුරුදු 75ක් කාලයක් කරන්න බැරි වෙච්ච වැඩ ගෝල්පේස් අරගලය තුළ අද සිදුවෙමින් තියෙනවා ඒක නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ අතිමහත් බහුතරයක් එක්කෙනෙක් දෙන්නේ කරෙන්න පත් වෙච්ච කැබිනට් මණ්ඩලයේ 90%ක් තරුණ ඇමතිවරුන් බවට පත්වීම මා විශ්වාසනීය අරගලයක සාධනීය ලක්ෂණයක් සමාජයද වෙනස් වෙමින් තියෙනවා වෙනත් දිශානේ තල් වෙමින් තියෙනවා ඒ අරගලය තම සාධනීය අරගලයක් බවට තේරුම් ගැනීම වගකීමක් හැබැයි අර හන්දි ගන්න තියෙන පාරවල් වහලා සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතය අඩාල කරලා සංචාරකයන් වෙන එක නතර වෙලා ජීවිතේ තවත් ගැටයට පත් කරන දේවල් නොකර ඊයේ දවසේ මාතර දිස්ත්‍රික්කේ කරමෝලාසනාරුණ මන්ත්‍රමනේ CTB බස්යක් උදේ ඉඳලා පාර හරස් කරලා ඒ බස් එක ගන්න ගිය CTB එක දියදුරට පහර දීලා ඒක ගන්න ගිය පොලිසියට පහර දීලා අවසානයේ බස් එකත් කුඩු කරලා තමයි මේ උද්ඝෝෂකයන්ගේ කටයුතු සිද්ධ වුනේ අවස්ථාවාදී එක්කෙනෙක් දෙන්නෙක් නිසා සමස්ත අරගලයම වෙනත් දිශානේ තල්ලු වෙලා මම ස්තුති වන්දනා මාතර මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමාටත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරතුමාටත් තවත් හමුකනක සිදුවීමක් සිදු නොවෙන්න ඒ මාතර සිදුවීම පාලනය කරන මැදිහත්වීම සම්බන්ධව මේ වගේ සිදුවීම් තවත් ඉදිරියේදී වෙන්න පුළුවන් අවස්ථාවාදී මේක පාවිච්චි කරන්න පුළුවන් ඒක නිසා ඒ උද්ඝෝෂණ සැබෑ දිසානේ තල්ලු ගන්න කියලා උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලනවා අනිත් පැත්තෙන් බැලුවම අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 205න් ඒ 205න් ඉල්ලන්න ඕන කාරණාව තමයි මූලාසනාඩු කරු මන්ත්‍රීතුමනි අපි මේ 205 තුළ තියෙන වගකීම ඊළඟ 205ට දෙන්න නැතුව ඊළඟ 205ට තල්ලු කරන්න නැතුව අපේ වගකීම හරියට ඉෂ්ට කරන්න මැදිහත් වෙන්න ඕන පක්ෂය කියන එක පාට කියන එක පැත්තකින් තියලා ජාතිය ශ්‍රී ලංකා කොඩිය ඔසවාගෙන අපි මේ අරගලයේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මැදිහත් වෙන වෙලාවක් ඒක නිසා පක්ෂය කියන එක දෙවනුව දාලා අරමුණ වෙනුවෙන් කවුරුත් එකතු වෙලා අන්තර්වාර සර්වපක්ෂ ආණ්ඩුවක් හදන්න කවුරුත් මැදිහත් වෙන්න කියන ආරාධනාව කරනවා ඒ වගේම අනිත් පැත්තෙන් අවසාන වශයෙන් ජනාධිපතිතුමාට අගමැතිතුමාට මම මේ කාරණා අගමැතිතුමා සම්බන්ධව අපේ තියෙන්නේ මහා දවැන්ත ගෞරවයක් ਉਹ අපේ දේශපාලනයේ ඉතාමත් ගෞරවනීය චරිතයක් විදිහට හිටියා. නමුත් අගමැතිතුමනේ අපි දැක්ක බහුගිය කාලවල මේ වෙච්ච දේවල් වල ඔබේ නිහඬතාවය ඔබේ මැදිහත් නොවීම මේකේද වාචකේ එක ගොදුරක් බවට ඔබතුමා අවසානයේදී පත් වුණා. ඒක නිසා අගමැතිතුමනේ මේ මොහොතේ අපිට වෙන විකල්ප නැහැ. වෙන විකල්ප නැහැ. ඒක නිසා මේ මොහොතේදී මේ සමස්ත අලුතෙන් පත් වෙච්ච කැබිනට් මණ්ඩලය මා විශ්වාස කරන්නේ මේ ප්‍රශ්නට උත්තරයක් තියෙන කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. මේ ප්‍රශ්න සමාජය පිළිගන්න උත්තරයක් නෙමෙයි එතන. ඒක නිසා ඒ කැබිනට් මණ්ඩලයේ අයින් වෙලා මේ පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ වගකීම් දරන්න පුළුවන් පහම පක්ෂයකම හැම නියෝජිතයෙක්ම හැදුම්ලත් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මේ මූලික ප්‍රශ්නවලට උත්තර දීලා මේ රට නැවතත් යථාවත් කරන්න කවුරුත් මැදිහත් වෙමේ කියන ආරාධනා කරමින් මට වෙලා ලබා දීම සම්බන්ධ කරු මුලාසනාඩු මන්ත්‍රීවරු උදාර ස්තුති කරමින් මාණිනා බොහොමත් ස්තුති.
ප්‍රමිතිතේ කර මන්ත්‍රීනි මීළඟට රෝහිණි කවිරත්න විජේරත්න මැතිණිය එතුමේ නොමැතිණිය සහ ගරු රාධකිෂන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 6යි.
சபைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்று இந்த ரம்புக்கணை சமிந்த லக்ஷான் அவர்களுடைய மரணம் முழு இலங்கையும் இன்று உலுக்கியிருக்கின்றது. அந்த மரணத்தை அந்த குடும்பத்திற்கும் அதே போல வைத்தியசாலையிலே இருக்கின்ற போலீஸ் உத்தியோகத்தர்களுக்கும் அதே போல அங்கு இருக்கின்ற சிவிலியனர்களுக்கும் எங்களது ஆழ்ந்த அனுதாபங்களை தெரிவித்துக் கொள்கின்றோம். வெகு விரைவிலே அவர்கள் குணமாகி வர வேண்டும் என்பதை தெரிவித்துக் கொள்கின்றோம். இந்த நாடு இன்று மிக மோசமான ஒரு பொருளாதார வீழ்ச்சியை அடைந்திருக்கின்றது நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. அந்த வகையிலே இந்த வீழ்ச்சிக்கு காரணமாக இருக்கின்ற இப்பொழுது எல்லாரும் பேசியது போல இந்த ராஜபக்ச குடும்பத்தார் சார்ந்த இந்த குடும்பம் அதாவது ஜனாதிபதி பிரதமர் ஏனையோரும் இந்த வீழ்ச்சிக்கு காரணமாக இருந்திருக்கின்றார்கள். ஆகவே இவர்களை வீட்டுக்கு அனுப்ப வேண்டும் என்று இன்று ஒரு பாரிய ஒரு அதாவது புரட்சி நடத்திக் கொண்டிருக்கின்றது நாட்டில், புரட்சி என்றுதான் சொல்லலாம். அந்த புரட்சியிலே இளைஞர்கள் இன்று கோல்ஃபேஸிலே அதிகமாக இருக்கின்றார்கள். ஒவ்வொரு நகரத்திலையும் இந்த புரட்சி இன்று ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. ஆகவே இந்த இளைஞர்களுக்கு எங்களுடைய முழுமையான ஆதரவுகளை நாங்கள் தெரிவித்துக் கொள்கின்றோம். இந்த நிலையிலேதான் இந்த மக்களுடைய வாழ்க்கையை பற்றியும் நாங்கள் சற்று சிந்திக்க வேண்டும். அதாவது விசேஷமாக நாங்கள் இந்த நாட்டிலே வாழ்கின்ற சகல மக்களுக்கும் இது பொருந்தும். இன்று நாட்டிலே பெட்ரோல் இல்லை, டீசல் இல்லை, கேஸ் இல்லை, பால்மா இல்லை, சிமிந்தி இல்லை, பொருட்களின் விலை இன்று அதிகமாக உயர்ந்திருக்கின்றது. எல்லாவற்றிற்கும் மேலாக இன்று மாவின் விலையும் அதிகரிக்கப்பட்டிருக்கின்றது. சாதாரண தொழிலாளிகள் இன்று விசேஷமாக மலையகத்திலே வாழ்கின்ற தோட்ட தொழிலாளி மக்கள் விசேஷமாக உண்ணுகின்ற இந்த மாவு இன்று 240 ரூபாய் வரைக்கும் உயர்ந்திருக்கின்றது. கடந்த காலங்களிலே 120 ரூபாய் போகின்ற நேரம் இந்த இருந்த அரசாங்கம் 80 ரூபாய் அதாவது 40 ரூபாய் மானியம் கொடுத்து 80 ரூபாய்க்கு கொடுப்பதாக சொன்னார்கள். ஆனால் அந்த மாவு இதுவரைக்கும் தோட்டங்களிலே போய் கிடைத்ததில்லை. இன்று 240 ரூபாய்க்கு போன இந்த மாவு இன்று தோட்ட தொழிலாளர்களுக்கு எந்த மானியத்தை கொடுக்க போகின்றார்கள்? இப்பொழுது புதிதாக தோட்ட உட்கட்டமைப்பு அமைச்சர் ஒருத்தர் வந்திருக்கிறாரு, அவர் எத்தனை நாளைக்கு அங்கு இருப்பார்னு எங்களுக்கு தெரியல. குறுகிய கால அமைச்சர், அந்த அமைச்சர் எங்களுக்கு இந்த மாவை கொடுப்பாரா என்ற விஷயத்தை அவர் தெளிவுபடுத்த வேண்டும், இந்த சபைக்கு தெளிவுபடுத்த வேண்டும். ஆனா அவர் எத்தனை நாளும் இருப்பாரோ தெரியல, எத்தனை நாளைக்குதான் இதை நின்று பிடிப்பார்னு தெரியல. இருந்தாலும் பரவாயில்ல, அவரையாவது இந்த மாவை கொடுக்க வைப்பதற்கான நடவடிக்கை இந்த அரசாங்கம் எடுக்க வேண்டும் என்பதை நான் தெரிவித்துக் கொள்கின்றேன். இன்று பெட்ரோல் இல்லாத காரணமாக, டீசல் இல்லாத காரணமாக தேயிலை உற்பத்தி வீழ்ச்சி அடைந்திருக்கின்றது. கௌரவ ரமேஷ் பத்ரன் அவர்கள் இங்கு இருக்கின்றார்கள், அவர்களுக்கு தெரியும். மேதாசோல உபத்மா தண்டவா தே அமராண்ட பெட்ரோல் டீசல் கரண்ட் மக்கள் எப்படி வாழ போகின்றார்கள் இதை நீங்கள் சற்று சிந்தித்து பாருங்கள். நீங்க தான் அமைச்சர், நீங்கள் சற்று சிந்தித்து பாருங்கள், இதை எப்படி செய்ய முடியும்? அந்த மக்கள் இந்த 1000 ரூபாய் சம்பளம் வாங்குறதே இன்னைக்கு பெரிய கஷ்டமாக இருக்கின்றது. 2500 ரூபாய் சம்பளம் வாங்கினாலே இந்த வாங்குகின்ற சாமானுக்கு இந்த விலைக்கு போதாது, சாமான் வாங்க முடியாது. ஆனால் அந்த மக்கள் இன்னும் 900 ரூபாய் 1000 ரூபாய் வாங்கி கொண்டு எப்படி செய்வார்கள் என்று நாங்கள் சிற்று சிந்தித்து பார்க்க வேண்டும். மனசாட்சிப்படி சிந்தித்து பாருங்கள் எப்படி செய்ய முடியும் என்று. இன்றைக்கு சந்தோஷம், உங்களுக்கு இன்னொரு அமைச்சர் கிடைத்திருக்கின்றது, கல்வி அமைச்சர் கிடைச்சிருக்கின்றது. உங்களுடைய தகப்பனார் அந்த வேலையை செய்திருக்கின்றார், நீங்களும் நல்லா செய்வீர்கள் என்ற நம்பிக்கை எனக்கு இருக்கின்றது. ஆனால் நோ பணம், நோ மணி, நோ மணி. ஆகவே You also not happy. We are very, very, very happy to hear about it. He also not happy. புலாம் அப்படி தெண்ட மலையை அப்படி தெண்ட அப்படி கரல பெண்ணா மே இன்னும் வந்த பினான்ஸ் மினிஸ்டர் அப்படிக்கா வந்த இன்னும் பினான்ஸ் மினிஸ்டர் கணக்கு அப்படி பெண்ணா அப்படி இன்னும் வந்து ஆரக்ஷம் அமைத்து கணக்கு அப்படி வந்து ஜனாதிபதி கணக்கு ஜனாதிபதி எப்பா கேணுவானே அப்படி ஜனாதிபதி எப்பா ஜனாதிபதி எப்பா கேணும் அப்படி ஜனாதிபதி ஓடுன
பிரைம்
மினிஸ்டர் கண்டுபிடும். ஆகவே இந்த பிரச்சனையை இன்று நீங்கள் கையாண்டு இதை செய்ய வேண்டும் என்று கேட்டுக்கொண்டு இன்று இந்தியாவினுடைய உதவியின் மூலமாகத்தான் இந்த நாட்டிலே இப்பொழுது நாங்கள் ஓரளவாவது சாப்பிடுகின்றோம், மருந்து எடுக்கின்றோம், டீசல் அடிக்கின்றோம், பெட்ரோல் அடிக்கின்றோம். இது இந்தியாவினுடைய இந்த உதவியை நாங்கள் மறக்க
முடியாது.
இந்தியாவினுடைய உதவியை பெற்றுக் கொள்கின்ற அதே நேரத்திலே இப்பொழுது தமிழ்நாடு முதலமைச்சர் ஸ்டாலின் அவர்கள் இலங்கைக்கு உதவி செய்வதாக சொல்லியிருக்கின்றார். அதுவும் மலையக மக்களுக்கும் வடகிழக்கு மக்களுக்கும் உதவி செய்வதாக சொல்லியிருக்கின்றார். நாங்கள் அவருக்கு சொல்லி இருக்கின்றோம், வடகிழக்கு மலையகம் என்று பிரிக்காதீர்கள், முழு இலங்கைக்கு உதவி செய்யுங்கள். ஏனென்றால் இன்றுதான் நீண்ட நாளைக்கு பிறகு இலங்கையிலே ஒரு ஐக்கியம் உண்டாகி இருக்கின்றது. தமிழர்கள், சிங்களவர்கள், முஸ்லிம்கள், கிறிஸ்தவர்கள், நாங்கள் எல்லாம் ஒன்று சேர்ந்திருக்கின்றோம். ஆகவே இந்த நேரத்தில் தமிழர்களுக்கு மட்டும்
செய்ய வேண்டாம்,
எல்லாருக்கும் இந்த உதவியை செய்ய வேண்டும் என்று கௌரவ ஸ்டாலின் அவர்களை நாங்கள் கேட்டுக் கொள்கின்றோம். மிக விரைவில் அந்த வகையான உதவி எங்களுக்கு கிடைப்பதற்கான வசதி வாய்ப்புகள் இருக்கின்றது. ஆகவே இந்திய அரசாங்கத்திற்கும் எங்களுக்கு நன்றியை தெரிவிக்கின்றோம், தமிழ்நாட்டு அரசுக்கும் எங்களுக்கு நன்றியை தெரிவித்து என்னுடைய பேச்சை நிறைவு
செய்கின்றேன். நன்றி. சபாபத்துவனி,
මම පළමුවෙන්ම ශෝකය ප්‍රකාශ කරන්න කැමති ඊයේ දිනේ නොසිත නොවි සිදුවිය නොයුතු දෙයක් සිදුවීම පිළිබඳව පළමුවෙන්ම සමාව ගන්න කැමති. ඒ වගේම ශෝකය ප්‍රකාශ කරන්න කැමති. විශේෂයෙන්ම අපි දන්නවා අද පාර්ලිමේන්තුව තුල කිඹුල් කඳුළු හලනවා දැක්ක මිසක් කාටව ඇත්ත ශෝකයක් අපි දැක්කේ නැහැ. විශේෂයෙන් අපි දකිනවා මේ අරගලවල. අද ගෝල් ෆේස් වලට කවුරුවත් ගිහිල්ලා ගහන්නේ නැහැ. ගෝල් ෆේස් වලට පොලිසියෙන් ගිහිල්ලා බය කරන්නේ නැහැ. අපි දකිනවා එතන ඇත්ත අරගලයක්. ඒ වගේම ගම්වල තෙල් ප්‍රශ්නෙත් එක්ක විදුලිය ප්‍රශ්නෙත් එක්ක යම් කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ එළියට එන තැන මේ අර්බුදයේ උත්සන්න කරන්න මේකේ වාසි ගන්න වෙනම හෙල්මට් දාගත්ත කණ්ඩායමකුත් මෙතන ඇතුළේ ඉන්න. අපි දන්නවා ඊයේ රබුක්කන සිදුවීමේදී බවුසරේ එනවා දැක්ක ගමන් කවුරු හරි කිව්වනම් එතන ඒ තරුණයෝ බලාගෙන ඉඳෙදි මේ බවුසරේ හංගලා තිබිලා මෙන්න එනවා බවුසරේ රුපියල් 100ක් වැඩියෙන් ගෙවන්න වෙනවා මේ බවුසරේ හංගපු හින්දාගේ. එක්කෙනෙක් කිව්වම ඇති මොකද වෙන්නේ? අද අපි පාර්ලිමේන්තුව තුලත් දැක්කා මේ හංගපු බවුසර් කියලා. මේ වගේ එක වචනයකින් එක වාක්‍යකින් මෙතන අර්බුදයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි මතක් කරන්න කැමති මේ පාරේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන් තමයි. හැබැයි මේ පොලිසිය ඉන්නේ ශ්‍රී ලාංකිකයන්. මේ පොලිසිය ඉන්නේ තහින්සක අම්මගේ තාත්තගේ දරුවන්. මේ කෝටිපති නෙමෙයි පොලිසිය ඉන්නේ. මම දන්නවා මම උද්ඝෝෂණයට ගිහලා හම්බන්තොට මාව හිරේ දාපු කෙනාම තමයි අදටත් ඕයිසි. අපිට ප්‍රශ්නයක් නෑ. අපිටත් ගැහුවා, අපිට කඳුළු ගෑස් ගැහුවා, අපිව පොදු දේපල මන්තේ හිරේ දෙම්ම, අපිට ප්‍රශ්නයක් නෑ. අදී ඕයිසි ඉන්නවා මගේ ආසනේ. අපිට එහෙම ගැටලුවක් නෑ. මොකද අපි දන්නවා ඔවුන් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඔවුන්ට වගකීමක් තියෙනවා ජනතාවගේ ආරක්ෂාව, විශේෂයෙන් උද්ඝෝෂකයන්ගේ වගේම අවට ඉන්න ජනතාව. අද සමහර වෙලාවට පාසල්ට යන්න දරුවෝ ටිකට පාසල් යන්න විදියක් නැහැ. පැය 3ක් 4ක් තෙල් ටික ගහගත්තයින් පස්සේ වැඩට යන්න විදියක් නැහැ. අපි දන්නවද IMF එකට ගිහිල්ලා තියෙනවා. මෙහෙම රටේ අර්බුද පෙන්නලා රටේ ස්ථාවර නැහැ කියලා පෙන්නුවා. ඒක අවාසියෙන්නේ ජනතාවට. අද තෙල් නෙවට මුදල් ගෙවලා ඉවරයි. අද ගල්ලංගුරු ටිකට මුදල් ගෙවලා ඉවරයි. අද යම් කිසි 130ක හරි අපිට වැස්සක්
ලැබෙනවා.
මේවත් එක්ක අපිට
ගරු සභාපතිතුමනි, අපේ ගරු ඇමතුමාගේ අවසරයේ පිට ඇමතුමා, ඔබතුමා කියන විදිහට පොලිසියට මේ රටේ විපක්ෂයෙන්වත් කාගවත් දේශපාලනඥයන් චෝදනාවක් නැහැ. ඒ පොලිසිය මෙහෙවපු දේශපාලනඥයෝ වැරදි. ඔබතුමාට දහානි කරන හේතු වැරදි. ඒක ගැන පොඩ්ඩක්
ගරු මන්ත්‍රීතුමා, දැන් ඔබතුමා කියන්නේ ද අපේ උද්ඝෝෂණයට ගැහුවේ ඔබතුමාලා කතා කරලා කියලා?
එදා
පොලිසිය ගැහුවේ එහෙම නෑ. මං අහන්නේ ඊයේක වෙනස් වෙන්නේ. ඔබතුමා හිතන්න එපා මේක දේශපාලඥයෝ නෙවෙයි. පොලිසියට වගකීමක් තියෙනවා ආරක්ෂා කරන්න. මේක හැමතැනම එක විදියක් නෑනේ. දැන් ඔබතුමා ගෝල් ෆේස් එක ගහනවා අපේ ඉන්නේ නෑනේ. එවිලි ඇති වෙන අරගලේ. අද ගල් ගහන්නේ පොලිසියට ගල් ගැහුවත් ඒත් අපේ ගම්මේ අම්මගේ දරුවෝ. අද අපේ ගමේ කට්ටියම තමයි මේ පොලිසිය වල ඉන්නේ. ඒකෙන් හින්දා මේ අර්බුදය විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ එකතු වෙන්න ඕන වෙලාවක් ඇවිල්ලා තියෙයි. අද අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන කතා වෙනවා.
හැබැයි අපි
ඉන්නේ සමග ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ. මේ කවුරුවත් නැහැ. මේ අර අපේ ආණ්ඩුවේ හිටපු කණ්ඩායමම නැවත එකතු වෙන්න ක්‍රමයක් හදන්නේ. ඒ හින්දා අපි අවසාන වශයෙන් අරගල නිර්මාණය කරන්න එපා කියලා ඉල්ලීම කරනවා රටේ ජනතාව.
බොහොම ස්තුති ගරු මහත්මනේ. ඊළඟට සෙල්ලරාසා ගජේන්ද්‍ර මහත්මයා, ඔබතුමාට මිනිත්තු 3ක කාලයක්
තියෙනවා. අවකි තලමේ දාංගකණ්ඩ තලවරවර්ගලේ නේටි ඇතිනම් இந்த அரசாங்கத்திற்கு எதிரான போராட்டங்களில் ஈடுபட்டு கொண்டிருந்த சிங்கள சகோதரர்கள் மீது இந்த அரசாங்கம் மேற்கொண்ட துப்பாக்கி பிரயோகத்திலே, அரசாங்கத்தினுடைய உத்தரவிலே போலீசார் மேற்கொண்ட துப்பாக்கி பிரயோகத்தில் சமீந்த லக்ஷான் என்கின்ற ஒரு குடும்பஸ்தர் படுகொலை செய்யப்பட்டிருக்கின்றார். அவருக்கு எங்களுடைய ஆழ்ந்த இரங்கல்களை தெரிவித்துக் கொள்கின்றோம். அத்தோடு காயமடைந்தவர்கள் குணமாக வேண்டுமென்றும் பிரார்த்தித்துக் கொள்கின்றோம். நாங்கள் கிட்டத்தட்ட 30 ஆண்டுகளாக இந்த அரச பயங்கரவாதத்தினுடைய அடக்குமுறைகளையும் ஒடுக்குமுறைகளையும் சித்திரவதைகளையும் அனுபவித்தவர்கள். அன்று எங்களுக்காக குரல் கொடுப்பதற்கு யாருமே இல்லாமல் துடியாக துடித்து தவியாய் தவித்தவர்கள். இந்த வலிகள் வேதனைகளை நாங்கள் நன்கு அறிவோம். நாங்கள் சந்தித்த அந்த அவலங்களை சிங்கள சகோதரர்களும் அனுபவிக்கக்கூடாது என்பதுதான் எங்களுடைய விருப்பம். ஆகவே இந்த படுகொலைக்கு இன்று எதிர்க்கட்சியினர் இங்கே கொதித்தெழுந்து நியாயம் கேட்கின்றார்கள். அது கட்டாயமாக கேட்கப்பட வேண்டும். அது தொடர்பாக ஒரு நீதி விசாரணை நடத்தப்பட வேண்டும் என்கின்ற அவர்களுடைய கோரிக்கை நியாயமானது. ஆனால் கடந்த 30 ஆண்டுகளாக எங்களுடைய தேசத்திலே நாய்கள் போன்று எங்களுடைய இளைஞர்கள், யுவதிகள், எங்களுடைய அக்காக்கள், தங்கைகள் படுகொலை செய்யப்பட்ட பொழுது
தமிழ்த்துவக காலத்தினும்
அந்த வேளையிலே இந்த எதிர்க்கட்சியினர் அந்த படுகொலைகளுக்காக ஒரு கேள்வியை கேட்டிருந்தால் இன்று இந்த நிலைமை ஏற்பட்டிருக்காது. கோட்டாபய ராஜபக்சவினுடைய அண்ணன் அப்பொழுது அதிமேதகு ஜனாதிபதியாக இருந்த பொழுது அவரால் அவருடைய தம்பி கோட்டாபய ராஜபக்சவிடம் ஒரு புத்தகம் வழங்கப்பட்டது, மனிதாபிமான சட்ட புத்தகம். அந்த மனிதாபிமான சட்ட புத்தகத்தை வைத்துக் கொண்டுதான் தமிழ் மக்கள் மீது பெரும் இனவழிப்பு போரை நடத்தி முடித்தார். அந்த புத்தகம் இன்னமும் அவருடைய கைகளிலும் அவரால் வழிநடத்தப்பட்ட படைகளுடையதும் காவல்துறையினருடையதும் கைகளில் இருக்கின்றது. அந்த புத்தகத்தை படித்துத்தான் நேற்றைய கொலையும் நடைபெற்றிருக்கின்றது. அந்த புத்தகத்தில் இருப்பதெல்லாம் தங்களுக்கு எதிர்ப்பவர்கள் எல்லோரையும் கண்மூடித்தனமாக கொலை செய்து சித்திரவதை செய்து கற்பழித்து குட்டுயிரும்
கிடப்பவர்களை
பைக்கோவால் கிண்டி புதைத்து விட வேண்டும் என்பதுதான் அந்த சட்ட புத்தகத்தில் இருப்பது.
களையப்பட
வேண்டும். மன்னிக்க வேண்டும் ஒரு மினிட். இந்த அரசாங்கம் இந்த
கர்வ ஆச்சாரிய ஹர்ஷத சில்லாம மொத்தமாட்ட மினித்து துணக்க காலத்தின்
பவிஷ்யத்தை வினாடி துணை தியன்னே இசல்லாம சமிந்த லக்ஷன் நத்தி வச்சே சகோதரியாட்ட அப்ப கனகாட்ட ஓகே பவுலட்ட அப்ப புதுக்கரான கமத்தி அனித் சியுதினாட்டமாத் இக்மான் சுய பிரார்த்தனா கரணும் நிராயுத அஹிம்சக ஏ ஏ விரோதத்தா கருவான்ட கரப்பு மர பிரஹாரே அப்ப பிலிக்குலெங் ஹெலாதா கினோ மர்ம மே தவைக்கா கியாண்டோனே ஈயே மே 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 உத்கோஷனேதி 1990 சுவசரிய மே ஆம்புலன்ஸ் வல்டாத் கஹலா எவ்வாத் ஏவாட்டாத் மே மே ஆடு சித்தியலா தியனோ ஏ கர்நாகல்லா மே ஆம்புலன்ஸ் வல்ட மே கல்கஹன் டெபா கியன எக மர்ம மே அவஸ்தாவே கியனோ மீட்ட கலிங் ஓய் சாணக அமத்துமாலாகி உத்கோஷனேத் எஹெம வெலா அப்ட எக பொடி கெட்டலுவாக் உனா හැබැයි දැන් මම කතා කරන්න යන ඉතුරු විනාඩි දෙකේ මේ දැන් මේ තෙල් මිල වැඩි කරන එක පිළිබඳව කාට කාගේද මේකේ මේ බලය තියෙන්නේ එදා මේ නෝ කොන්ෆිඩන්ස් එක ගෙනහම උදේ ගම්මන්පිලා ඇමතුමාට ඌ මෙහෙම කියනවා මේකේ තියෙනවා මේ 1961 අංක 28 දරන ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වෙනි වගන්තියේ තියෙනවා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබාගෙන මිසක් ඛනිජ තෙල් මිල ඉහළ දමන්න බෑ කියලා. එතකොට මම අහන්න දැන් මේකේ තියෙනවා මේ තියෙන්නේ මම මේක සභාගත කරනවා මේ මේ තෙල් මේ 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 සිලොන් පෙට්‍රෝලියම් මේකේ පනත. මේකේ තියෙනවා මුදල් අමාත්‍යවරයාගේ කොන්කරන්ස් එක නැතුව තෙල් මිල ඉහළ දාන්න බෑ කියලා. එතකොට දැන් මුදල් අමාත්‍යවරයෙක් නැහැ.
තමිනිත්තුක කාලයක් තියෙනවා.
එතකොට වැඩ බලන මුදල් අමාත්‍යවරයෙකුත් නැහැ. ඉතින් මම අහන්න කැමති එතකොට කොහොමද මේහෙනම් නීත්‍යානුකූලවද මේ තෙල් මිල වැඩි කරේ? මොකද අපි දන්න නීතියට අනුව මෙහෙම තෙල් මිල වැඩි කරන්න බෑ. එතකොට මේ තෙල් මිල වැඩි කිරීම නීත්‍යානුකූල නැහැ කියන එක තමයි අපිට පුළුවන් නම් ආණ්ඩුවෙන් උත්තරයක් දෙන්න ප්‍රධාන සංවිධායකතුමා ඉන්න අලුතෙන් පත් කරව එතුමා අපිට කියන්න. මොකද නීත්‍යානුකූලව මේ තෙල් ඇමතිට ඉහළ දාන්න බෑ මුදල් ඇමතිවරයාගේ කොන්කරන්ස් නැතුව. මුදල් ඇමතිවරයා රට ගිහිල්ලා වැඩ බලන මුදල් ඇමතිවරයෙක් නැහැ. කවුද අස්සම් කරේ? අස්සම් කරන්නේ නැතුව කොහොමද මේක වැඩි කරේ? එතකොට මේ සියලුම මේ ලක්ෂාන්ගේ මරණය පවා සමහරලාට සිද්ධ වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් එළියට විධායක ජනාධිපතිවරයා විසින් බලය උදුරා ගැනීම හරහා පාර්ලිමේන්තුව දියාරු කිරීමේ වැඩපිළිවෙලක් නිසාද කියලා
අවසන් කරන්න
මන්තිතුමා. මගේ කතාව එච්චරයි විනාඩි 3යි තිබුණේ. මං ගරු සංවිධායකතුමාගෙන් ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
භවිෂ්‍යති ගරු මන්ත්‍රීතුමනි, සභාව කාල තැබීම. ගරු තෙල් ඇමතුමා හෙට සභාවදී උත්තරද? එතුමා තෙල් ඇමතුමා නෙමෙයි.
අහන ප්‍රශ්නේ මේ හැමදාම ওই විදිහට තමයි අහන්නේ. ගරු ඛනිජ තෙල් ඇමතුමා විසින් නිර්දේශ කරන වැඩිවීමක් අනුමත කරනවා අමාත්‍යතුමා. මුදල් ඇමතුමා හෝ රජයේ ප්‍රධාන ඇමතිවරයෙක් නොමැති විදිහට අවස්ථාවේදී ඒ වගකීම් බලතල අධිකරණ ජනාධිපතිතුමාට තියෙනවා.
හරි.
ඕකේ. ඒක තමයි මේ ව්‍යවස්ථාවේ තියෙන කියවලා බලන්න.